නිලාටකරු ගජේන්ද්‍ර කුමාර් මොණ්ණම්බල මෙත්තම ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලේස් කරු වීරසුමන වීරසුමන මෙත්තම මූලාසනයට.
Honorable presiding member, today I'm taking part in this adjournment debate whilst the Tamil people of the Northeast and the world over commemorate what we call the Mullivaikal Tamil Genocide Day. It is a day that is the blackest in the Tamil political calendar, and it is a day that brings a lot of memories that makes the Tamil people, no matter where they are, politicized. Because when the war came to an end in May 2009-18, there was a moment where the Sri Lankan state could have tried to convince the Tamil people that it is willing to change, that supporting an armed struggle was something that was unnecessary, that Sri Lanka can in fact change so that it becomes inclusive, where the Tamil people can call Sri Lanka as much as their home as the Sinhalese and maybe others living in this island do. But that did not happen. That did not happen, and 13 years down, if you ask an old lady who owned 20 acres in Kerpapulavu, which is in Mullaitivu, which is currently under military occupation, who has been now relegated to quarter an acre, her reply is that she wished she did not come out of Mullivaikal alive. So that is the failure, Honorable Presiding Member, that Sri Lanka is, that the political culture of Sri Lanka is, and the people to blame are the custodians of this state, that is you, all of you, who inhabit this house and who have held political office. For the Tamil people, 13 years after the end of the war, to feel that they miss the LTT more than ever, I think is an indictment that you will continue to face until you seriously think of changing. And I'm saying all of this, it is telling that I'm saying all of this today, when we are debating the terrible loss that several members of this House, several members of parties that belong to this House faced, and that a lot of the members here are reeling at, the violence against the establishment that took place. And I'm saying this, Honorable Presiding Member, I said about Tamil genocide and the fact that 13 years down the road we have not learnt a single lesson. I say this because when people become disenfranchised, when people feel that the state is not there for them, when people feel that the enemy is the state and that they have nowhere to turn to, then they will turn against the state. They will turn against the state, and you can call that organized, you can call that unorganized, you can delude yourselves in blaming various people, but the fact of the matter is no one outside this house has any sympathy for the damage and the loss that has been suffered by members of this house or by political party members that belong to this house. That is the reality that we are facing today. So it is up to the custodians of this state, which is primarily the Sinhalese Buddhist people, who hold high office, to at least now rethink that they go to their own electorates, whether it be the Sinhalese or the Sinhalese going to even the Tamils, and saying that we are going to take a step back and that we are going to in fact change. We are going to in fact change in a way that the ordinary people are enfranchised. And I say this, Honorable Presiding Member, as a party, let me just give you a good example of our own party. Our party is considered as a hardline party. Our party is considered a Tamil nationalist party that is inflexible, that does not compromise. And we were routed when we left the TNA in 2010. We were routed at the elections. But we kept telling our people that the Sinhalese leaders will never deliver. When the TNA tried to tell the Tamil people that there could be a change, even with the Rajapaksas in power then, and certainly after that in 2015 when the Maithripala Sirisena Ranil Wickremesinghe government came into power, what we said is that there will be no change at all. There will be no change at all. You will have individuals like the Honorable Lakshman Kiriyalla, who even today, without any qualms, will stand up and say he's for federalism. But those are individuals. Those are individuals. The system is the same. And that there is no change. And it is because of that, that the TNA, which kept telling our people, no, there will be change, there will be change, is today diminishing. And our party that tells the truth is growing. It is the same logic that you face with your own electorate.
Honourable Member, you have 2 minutes.
Yeah, today is not an era where we rely on print media to get news, where you control the media, where you can try and brainwash. Those days are gone. Today is an era when people actually, other than members of this house, outside, are far more literate, are far more with it, are capable of seeing what is happening in every corner of the world, are capable of comparing, us with others who lead various countries. And we are failing every time. What you did to the Tamil people, you're doing to your own people. You're disenfranchising your own people. And it is because you're disenfranchising your own people that the violence took place. You thought you can teach those who are non-violently protesting a lesson or two. And you got it. And you'll keep getting it. You'll keep getting it. If you do not understand that this government, headed by the president, must go, and that is the primary political unrest that today exists in this country, you will get it not once but 100 times over. Honorable Ranil Wickremesinghe has taken over the mantle of prime ministership. He's been accused, including our party is accusing him, of safeguarding this failed president and this failed government. He could have waited. He could have waited. No one denies his expertise. No one denies his experience. No one denies that he can contribute quite considerably to change the economy of this country. But instead, he chose to rush in.
Lakshman Kiriyalla Mathuma.
Just speaking, give that time to him, sir.
How many minutes?
Aminda Vijayasiri is not speaking. Kindly give his time to the Honourable Member speaking.
Thank you, sir. The Honourable Prime Minister has taken over the mantle at a time when the Gotabaya Rajapaksa presidency was about to go, when it was limping, when it was gasping for breath. That is the time that a person who belongs to a party that did not win a single member from an electorate, only managed to get a national list, and that too, a gentleman who came into this house so many months after he got that national list was given to his party, takes the position of prime ministership when his older party or members of his older party that now form the primary opposition could have formed government. The Honorable Prime Minister could have played a very substantive role if he had waited for that change to take place, but he didn't. He didn't. Instead, today he shares the biggest blame for sustaining the Rajapaksas and most importantly the presidency. And that is what the people outside are watching. So if the Honorable Prime Minister wants to save his own skin, then he must make sure that that political change takes place. That political change takes place. No matter how intelligent he may be, no matter how experienced he may be, if he does not have the backing of the people, he cannot possibly survive. Nor can his changes ever come fruit. And it is here, Honorable Presiding Member, that I ask the Honorable Prime Minister for his political ambitions, or for his party's political ambitions, that he, if he wants to continue to remain somewhat credible, then he must make sure that he backs the right party, that he backs the right changes, that he backs the right decisions. Not only the decisions he makes with regards to the economy, but the political decisions. His track record has been a disaster. If that doesn't change, that disaster will be not just for himself, but it will be a nail in the coffin of the democracy of this country. And that will be the legacy that he leaves behind. Whilst I have personal respect for him,
Honourable Member, please wind up.
Whilst I have personal respect for him, let me say this, sir. Sri Lanka is at the crossroads. You have lost the Tamil people. You have lost the Muslim people. The Muslim people who backed you when you waged war against the Tamils, today are disenfranchised because you have chosen to go against them. Today are losing your own people. You're losing your own people. And your own people will turn violent. Your own people will turn violent. If it's not by themselves, then it will be by someone who is prepared to give leadership to it. And don't say that that is undemocratic. What we are doing here is what is undemocratic.
Please wind up.
Thank you, sir.
Garu Sisira Jayakodi Mathuma.
Garu Sabhapathumani.
Tumata vinadi 7ak kaalayak thiyena.
Api dannawa ada mei 18 yudha jayagrahaneyata wasara 13ak sapirena avasthawa. Ape rate ithihase LTT samvidhane milechchatte visin Singala Demala Muslim siyalu janathawa peedakari vechcha yugaya avasan karana yudha jayagrahaneya samarana avasthawa. Me rate ahinsaka Singala minissu උතුරු නැගෙනහිර පමණක් නෙමෙයි මුළු රට පුරාම අමු අමුවේ ඝාතනය කළ කුඩා දරුවන්ව ඝාතනය කළ මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරපු තමුන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මත ධර්ණ ද්‍රවිඩ ජනතාව ඝාතනය කරේ මිලෙච්ඡත්තේ එල්ටීටී කූර මිලෙච්ඡත්තේට එරෙහිව ඒ ජයග්‍රහණයට සේනාධිනායකත්වයේ සපේවුම ඉන්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම මේ සඳහා සටන් කාමිය දීපර්දුවර සභාව කැපවෙච්ච සියලුම රණවිරුවන් ඉතාම ගෞරවයේ පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා අපි දන්නවත් දවසේ ගරු සභාපතිතුමනි අපේ අද දවස වන විට අපේ රටේ ජනතාව අතිවිශාල පීඩාවන් රාශියකින් පසු වෙන්නේ විදුලිය ගෑස් ඉන්ධන මේ මහා බුරපුරා නැගෙන පීඩාවක් අපේ රටේ ජනයා තුළ තියෙන බව නොරහසක්. ඒ නිසා මේ පීඩාව සංසිඳන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. රටේ වකියුත්තන්ට ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. නිසා අපි වගකීමෙන් කියනවා පළමු පියවර මේ රටේ ජනයාගේ මූලික අත්‍යවශ්‍යාංග ටික සැපිරීම අවශ්‍ය වෙනවා. එසේ නමුත් අපිට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදය කුමක්ද කියලා හොයා බලන එක අද සිදු කරන්නේ. එසේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලන අවම මාර්ග පවා අවහිර කරමින් සිටීම තමයි ඉතාම කනගාටුව අද වන විට සංචාරක ශේෂ්ත්‍රයේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග අපිට අහිමි කරනවා සංචාරක හෝටල් ගිනි තියන්න කියලා කියන අරගලකාරයෙක් ඉන්නවා නම් ඔවුන්ගේ මොකද්ද ගුණධර්මය ඔවුන්ගේ මොකද්ද මානව දයාව සංචාරකයෝ නැගල එන බස් සතය ඔවුන් ඔබස්සල විනාස කරනව නම් මේ ගෑස්වලින් ඒම නැත්තන් ඉන්දන පෝලිම් වල ඉන්න ජනතාවට බරපතලම ද්‍රෝහිකම කරන කට කාර්ය කරන සිදු කරන අය වෙන්න වුණි. විදේශගත ශ්‍රී ලාංකිකයෝ මේ රටට එවන ඩොලර් වලින් තමයි මේ පොදු පහසුකම් ටික ඉන්දන ටික ගෑස් ටික පොදු පහසුකම් ටික විදේශින් මේ අර්බුදය අපිට විශ්ව ගන්න පුළුවන් වෙන්නේ. එය කරන්න එපයි කියලා කියනවා නම් ඊට වඩා රටේ ද්‍රෝහිය සිටනවද? එනිසා කිසිම මේ රටට ආදරය කරන මානව දයාවේ අල්ප මාත්‍රයක් තියෙන කිසිම කෙනෙකුට කියන්න බෑ නිල මාර්ගයෙන් මේ රටට විදේශ විනිමය එවන්න එපයි කියලා ඉල්ලනවා නම් ඒ තමයි මව්බිමට කැලෑකි බරපතලම ද්‍රෝහිකම් වෙන්නේ. විදේශ ආයෝජන නවත්තන්න කියලා කියනවා නම් එක පැත්තකින් පෝට් සිටිය බිලියන 4ක ඉලක්කගත විදේශ විනිමය ආදායමක් ආයෝජනයක් ලබාගත මාර්ගය අවහිර කරමින් සිටිනවා නම් මේ ප්‍රශ්නවලට වගකිය යුතු මුදල් අමාත්‍යාංශයයි ඉන්නවා. ඒක ඇත්තක්. ඒ වගේම එහා සමානවම රටට මේ විදේශ විනිමය සහ ආයෝජන ලැබෙන එකින් සිදු ලැබීම නැවැත්වීමෙන් කරන්න ඊට වඩා ඒ වගේම බරපතල අපරාධයක් කියලා අපි මතක් කරනවා. ඒ නිසා ණය අරගෙන දේපල විකුණලා උගස් තියලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැක්කේ නැහැ. මේ ප්‍රශ්නවලට විසඳුම් සැපිය හැක්කේ මේ රටේ සියලු දෙනා ඒක රාශී වෙලා කටයුතු කිරීමෙන් කෘෂිකාර්මික හරිත විප්ලවයක් ආරම්භ කිරීමෙන් විදේශ ආයෝජන ගෙන්නීමෙන් සංචාරක ව්‍යාපාරයේ බල ගැනීමෙන් විදේශ ප්‍රේෂණ තව තවත් වැඩි කිරීමෙන් විදේශ ආයෝජන වැඩි කර ගැනීමෙන් පමණයි මේ ප්‍රශ්නවලට ඇත්ත උත්තරේ වෙන්නේ. ඒ නිසා අද සමහර අරගල කරුවන්ගේ උවමනා වෙන්නේ ඒ සියලු කාර්යයන් කඩාකප්පල්කාරී කිරීම නම් ඒ බරපතල පණගාටුවක්. ගෝල් පේස් එකේ තරුණයෝ අරගලයක් කරනවා අපි දන්නවා. හැබැයි ඒ අරගලේ නිර්පාක්ෂික අරගලයක් කියලා ඇතමුන් හඳුන්වනවා. මම නම් එය හඳුන්වන්නේ නිර්පාක්ෂික අරගලයක් නෙමෙයි, නිර්රාගමික සනකෙලියක් කියලා. ඒ නිර්රාගමික සනකෙලියක් මේ රටේ අවුරුදු 2500කට වඩා පැවතිච්ච ජාතික සංස්කෘතික උරුමයන් සාහර පද්ධතියන් විනාශ කිරීම සඳහා වූ ඇති කරගත් කුමන්ත්‍රණ ජාලාවේ අංගයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තරුණයින්ට අපි කියනවා එන්න විදේශ විනිමය වැඩි කරන්න, කර්මාන්ත ආරම්භ කරන්න, ඔබේ ශක්තිය යොදන්න, සංචාරකයෝ ගෙන්නන්න, ඔබේ ওই නිර්මාණශීලී ශක්තිය යොදවන්න, ගහක් හිටවන්න, පැලයක් හිටවන්න, ඔබේ ශක්තිය යොදවන්න. ඒ තමයි මව්බිම් වෙනුවෙන් කළ හැකි සැබෑ අරගලය වෙන්නේ. වෛරයේ පතුරවන එක, ක්‍රෝධයේ පතුරවන එක, ප්‍රහාරයේ හෝ ප්‍රතිප්‍රහාර හෝ ඒ සියලුම හිංසාවාදී ක්‍රියාමාර්ග අශිෂ්ට වෙනවා. ඒ නිසා සියලු අශිෂ්ට ක්‍රියාදාමයෙන් ඈත්ලා මානව ගුණධර්ම මත ගොඩනැගෙන සමාජයක් නිර්මාණය කරන්න කැප වුණොත් පමණයි අපිට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විදේශ විනිමය හොයන්න පුළුවන්, මේ අර්බුදේ විසඳන්න පුළුවන් මාර්ග අපේ තියෙනවා. අයව ජෙනින්ස් පේරාජනේ විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී කිව්වා පේරාජනේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කිව්වා, ප්‍රථම උපකුලපතිවරයා විදිහට මේ ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය බිහි කරන්නේ මෙවැනි අත් විශ්වවිද්‍යාල ලංකා පුරාම හැදෙයි කියලා. අද ඒ වටීද දෙන්නේ නැහැ. එවැනි විශ්වවිද්‍යාල ඇති කරන්නවත් අද අවස්ථාවක් සලසන්නේ නැහැ. ඒ නිසා මොකද්ද ඒ දේශප්‍රේමය, මොකද්ද ඒ අරගලය, මොකද්ද ඒ අරගල කරුවන්ගේ අරුමන? අපි දන්නවා, මම නම කියන්නේ නැහැ ගරු සභාපතිතුමනි, මේ වෙලාවේ පාවිච්චි කරනවා සාමාන්‍ය පෙළ විභාගයේ, සාමාන්‍ය පෙළ විභාගයේ දරුවෝ අවුරුදු දෙකහමාරකට වැඩි කලක් නිවෙස්වල ඉන්නේ. එළබෙන 23 වෙනිදා 24 වෙනිදා විභාගය ආරම්භ වෙනවා. අද ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති කරුවයි කියා ගන්න අපරාධකාරයෝ ඒ විභාගයේ කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දරුවන්ගේ අධ්‍යාපනය ලබන්නවත් අයිතිවාසිකම ලබා දෙන්නේ නැත්නම් කුමක්ද සිදු කරන්නේ? වගකීයුතු රාශියක් ඉන්නවා. අපි ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියට වසරකට බිලියනයක් විදේශ විනිමය අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් හැදුවා. අවුරුද්ද තිස්සේ මහන්සි වුණා. අපේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මහන්සි වුණා. අපි කෙතුම්පත් හැදුවා. සමහර රාජ්‍ය නිලධාරීන් මේ සඳහා ලබා දෙන්නේ ඉතාම කනගාටුදායක. සමහර වෘත්තීය සමිති නිලධාරීන් එයා ආපස්සට හරමින් මේ රටට ලැබෙන ජයග්‍රහණ නවත්තන්න
හදනවා.
ඒ නිසා අපි ඉල්ලීමක් අවසාන වශයෙන් කරනවා මේ දේශීය වෙදකම් අමාත්‍යාංශයට එළඹෙන ඉදිරි අමාත්‍යවරයන් ඉල්ලනවා 50 කැටුම්පත් අපි සකස් කරලා තියෙන්නේ. කැටුම්පත් සකස් කරලා තියෙන්නේ ඒවා නීති බවට පත් කරලා මේ රටට යම් කිසි විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගන්න අවශ්‍ය දායකත්වයේ කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. අවසාන වශයෙන් කියනවා
ගරු
සභාපතිනි, අවසාන වශයෙන් කියනවා මේ රටේ හතුරු බලවේග අයුතු ප්‍රයෝජන ගන්නවා රට නැවත අනතුරට පත් කිරීමේ. එදත් LTT අරගලේ අවස්ථාවේදී රායප්පු ජෝසප් පියතුමාලා, තෝමස් සෞන්දර්නායගම් පියතුමාලා එදත් මේ රටට හතුරුකම් කළා. ඒ නිසා ඒ ද්‍රෝහී ක්‍රියාමාර්ග වලින් මිදලා මේ රටේ නැවත මේ රටේ අනන්‍යතාවයට කරන අභියෝග නැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරමු. රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න එක්කමිය කියන ආරාධනය කරමින් ඉහළ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
තිබෙන්නේ යුදවි පරදන්නටද මරු සටන් කරමි මම මගේ පණ තිබෙනතුරු. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ටීබී තෙන්නකෝන් මැතිතුමා 1977 පරාජයට පත් වුණාට පස්සේ එතුමාගේ නිවස ගිනි තියලා අලු කරාට පස්සේ එතුමා දඹුල්ලට ගිහිල්ලා එතුමාගේ නිවස ඉදිරිපිට කරපු අවසාන කවියෙන් මම මගේ කතාව ආරම්භ කරන්න කල්පනා කරා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි ඉන්නේ බොහොම භයානක ඒ වගේම කනගාටුදායක අවාසනාවන්ත යුගයක. අද වෙනකොට අපේ රටේ තත්වය, අපේ රටේ නීතිය ගැන තියෙන විශ්වාසය බිඳුවට වැටලා තියෙන යුගයක්. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ නිවසට කරපු හානිය ගැන මම කනගාටු වෙන්නේ නැහැ. ඒ ඇතිවෙච්ච වේදනාව, දුක, කම්පාව, වෛරය සතියක් ගියාට පස්සේ අපිට දරාගන්න ඒ වෛරය, එහෙම නැත්තම් කම්පාව, වේදනාව අපේ හිතෙන් පහ කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඊට වැඩිය අද ටිකක් අපි තැම්පත් වෙලා කතා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. අපි මේ සිද්ධිය පිළිබඳව වගකීමෙන් කතා කරන්නත් ඕනේ, වගකීමෙන් මේවට අපි උත්තර හොයන්නත් ඕනේ. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ 9 වෙනිදා වුණාට මේකේ පෙරහුරු රාශියක් ක්‍රියාත්මක වුණා. මාර්තු මාසේ 31 වෙනිදා ජනාධිපතිතුමාගේ නිවස ඉදිරිපිට මෙවැනිම අවාසනාවන්ත සිද්ධියක් වුණා. ඒ සිද්ධියේ විත්තිකරුවන් රාශියක් අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගත්තු විත්තිකරුවන්ට පොලිසිය ඇතුලේ නීතිඥ මහත්තුරු අප්පුඩි ගැහුවා, හුරේ දැම්මා, ප්‍රශංසා කරා. මම හිතන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක නොවිය යුතු ප්‍රධාන කාරණාවක් විදිහට අපි කල්පනා කරනවා. ඒක මේ සිද්ධිය ඇතිවෙන්න බලපෑමක් ඇති කරා කියලා අපි කල්පනා කරනවා. ඊට පස්සේ අප්‍රේල් මාසේ 4 වෙනිදා 5 වෙනිදා අපේ නිවෙස්වලට විවිධ කණ්ඩායම් ඇවිල්ලා උද්ඝෝෂණ කළා. රොෂාන් රණසිංහ ඇමතිතුමාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කරා. ඒ සම්බන්ධයෙන් කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ රඹුක්කන අවාසනාවන්ත සිද්ධියක් වුණා. රඹුක්කන විරෝධකරුවන් පිරිසක් උදේ ඉඳලා උද්ඝෝෂණයක් කරා, පාර අවහිර කරා, කෝච්චිය අවහිර කරා, ඉන්ධන සහිත බවුසර් දෙකක් ඒ අයගේ අත්අඩංගුවට ගත්තා, ගිනි තියන්න ඊට පස්සේ උත්සාහ කරා. ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වෙලා ඒ වින්ද යන මහා විනාශය නවත්වන්න පොලිසිය සියලු උත්සාහයන් ගත්තා. ප්‍රථමයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරා. ඒ තත්ත්වයේ මැඩ පවත්ව ගන්න හැකියාව ලැබුණේ නැහැ. ඊට පස්සේ දණියට පහලින් වෙඩි තිබ්බා. ඒ වෙඩි තැබීමේදී අනිකුත් සියලුම තුවාලකරුවන්ගේ කකුල් වලට තමයි ඒ තුවාල සිද්ධ වෙලා තියෙන්නේ. එක අවාසනාවන්ත සිද්ධියක්, එක පුද්ගලයෙකු එයින් බඩට වෙඩිල්ලක් වැදුනා. මම මේ කියන්නේ පොලිසිය ලැබਿੱත් වාර්තාවත් එක්ක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වගකීමෙන්. ඊට පස්සේ ඒ තුවාලකරුව ඉස්පිරිතාලට ගෙනියන්න පොලිසියට පැය එකමාරක් යනකම් ඒ තුවාලකරුවා ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ. කැරලිකරුවන් ඔහුව තියාගෙන හිටියා. ඊට පස්සේ තමයි මේ සිද්ධිය උනේ. ඊට පස්සේ මේ පොලිසිය දැන් වෙනකොට නීතිය ක්‍රියාත්මක කරන්න බය වෙලා තියෙනවා. ඒ වගේම අඩුම තරමේ ට්‍රැෆික් ලයිට් එකකවත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති තත්වයකට පත් වෙලා තියෙනවා. අපේ ඇතුළු මම හිතන්නේ මේ රටේ 9 වෙනිදා 10 වෙනිදා වෙච්ච සිද්ධි වලදී පොලිසිය හැම සිද්ධියකම වගේ පොලිසියයි හමුදාවයි ඒ ස්ථානවල ඉඳලා තියෙනවා. පොලිසිය බලාගෙන ඉද්දි තමයි මේ සිද්ධි සිද්ධ වුණේ. ඒක බොහොම බරපතල කාරණාවක්. අපි මේකට ඉතාම ඉක්මනින් යම්කිසි සැලසුමක් යොදන්න ඕනේ. ඒ වගේම අපිට පොලිස්පතිතුමා පහුගිය දවසක කියලා තිබුණා මාධ්‍යට, ඒ වගේම කියලා තිබුණා මේ පොලිස් නිලධාරීන් පත් කරේ මේ මන්ත්‍රීවරු කියලා. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ නගර සභාවක ඉන්න, එහෙම නැත්නම් CTB ඉන්න කට්ටිය නෙවෙයි OIC මහත්තුරු පොලිස් අධිකාරීවරු වෙලා තියෙන්නේ. තරු ගහපු, ඔටුනු ගහපු පොලිසියේ ඉන්න නිලධාරීන්. නිර්දේශයක් කවුළු හරි දීලා ඇති. ඒ නිර්දේශයට අනුව ඒ පොලිස් මූලස්ථාන පරීක්ෂකවරයා පත් කිරීම පොලිස්පතිවරයාගේ වගකීම. එතුමට දැන් එහෙම කියලා මේ වගකීමෙන් පැනලා යන්න එපා කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 9 වෙනිදා මම මේ කතාව කරන්නේ බොහොම වගකීමෙන්. මගේ වචන බොහොම වගකීමෙන් මම මේකේ පාවිච්චි කරනවා. ආරක්ෂක ලේකම්තුමා TRC එකෙන් ඉල්ලීමක් කරලා තිබුණා සියලුම සෝෂල් මීඩියා තහනම් කරන්න කියලා අඩුම ගානේ දින දෙකකට. ඒක කරේ නැහැ. ඒ නිසා තත්ත්වය තව තවත් උග්‍ර වුණා. මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, මම එක දෙයක් කියන්න ඕනේ. අපි පොඩි කාලේ ඉඳලා අපි භීෂණයේ දූෂණයේ දැක්කා. අපි කැලණි පාලමේ මලමිනි පාවෙනවා දැක්කා. අපි ගෙවල් ගිනි තියනවා දැක්කා. අපි දේශපාලන ප්‍රජාතන්ත්‍රත්වයේ දැක්කා. අපි මේවා සියල්ලම පහු කරලා ආවා කියලා අපි හිතුවා. හැබැයි නැවත අපිව ගල් යුගයට ගෙනියලා තියෙනවා. අපි ගියේ ආපස්සට. අපේ ගෙදර දේශපාලනය නිසා ගිනිගත්තු ගිනි තියපු පළවෙනි නිවස නෙවෙයි. හැබැයි අපිට බලන්න ඕනේ දේශපාලනික හේතු මත ගිනි තියපු අවසාන නිවස මගේ නිවස වෙනවා දකින්න තමයි මගේ උවමනාව, ආසාව, කැමැත්ත කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒක නිසා මෙවැනි සිද්ධියක් නැවත මේ රටේ නොවෙන්න අපි සීලු දෙනා වග බලා ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කතා කරා. එතුමාට මම බොහොම ගරු කරනවා. 9 වෙනිදා වෙනකම් මම ගරු කරා. දේශපාලන වශයෙන් මම ජනතා විමුක්ති පෙරමුණට ටිකක් ආස කරපු කැමති තරුණෙක්, රැඩිකල් අදහස් තිබ්බ තරුණෙක් විදියට. එතුමාගේ කතාව ඇහුවම මම කල්පනා කරේ අඟුලිමාල බණ කියනවා අපි අහලා තිබුණේ නැහැ. හැබැයි අපිට ඒක ජීවමානව අද අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාගේ කතාව ඇහුමම අඟුලිමාල බණ කියනවා අපිට අහන්න අවස්ථාව ලැබුණා. මේක වගකීම එතුමා ගන්න ඕනේ. එතුමා අපි ඉල්ලනවා, අපි ප්‍රශස්ත වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නිරත වෙමු. අපිට මත අදහස් තියෙන්න පුළුවන්. හැබැයි ගිනි තියෙන, වෙඩි තියෙන, මරණ, කපන, කොටන, විනාශකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදම දේශපාලනයට මේ රට ගෙනියන්න එපා කියලා අපි බොහොම ගෞරවයෙන් එතුමාලගෙන් ඉල්ලා හිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු වාසුදේව නානක්කාර මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
සභාපතිතුමනි, අද අපි මේ විවාදයට එකතු වෙන්නේ හිතේ ලොකු බරක් අතුව. පළවෙනිම වශයෙන් අපේ අතුකෝරල හිටපු මන්ත්‍රීතුමා මරා දමනු ලැබීම, ඒ ගැන වේදනාව හා සංවේගය පළ කරන අතරම තවත් ඒ සිද්ධීන් අතර මියගිය 9 දෙනෙකු පමණ, නැත්නම් මරු මුවට පත් කරනු ලැබූ 9 දෙනෙකු පමණ පිළිබඳවත් අපි මේ වෙලාවේ අපේ ඒ වේදනාව සංවේගය පළ කළ යුතුයි. ඒ වගේම අද යුද්ධය අවසාන වෙච්ච දිනය, යුද්ධයේදී මිය ගිය සියලු දෙනාද මේ වෙලාවේ සිහිපත් කරන්න මම කැමතියි. මේ වෙලාවේදී අපේ ද්‍රවිඩ පක්ෂවල මන්ත්‍රීවරු මුල්ලවයිකාල් වල මිය ගිය ගැන අය ගැන කතා කළා. අපේ තවත් සමහර මන්ත්‍රීතුමන්ලා මේ අපේ විරුවන් මිය ගිය විරුවන් ගැනත්, සරණ දිනු විරුවන් ගැනත් කතා කළා. මම මේ ඔක්කොම ගැන කතා කරලයි කියන්නේ මියගිය සියලු දෙනා සිහිපත් කරනවායි කියලා. දැන් වෙල්ගම මන්ත්‍රීතුමාට වෙච්ච සිද්ධිය අපි කවුරුත් දන්නවා. දැන් එතුමා ගෝඨාභය මහත්තයා එපා කිව්වගෙන මුලින් ඉඳලම අවසාන වශයෙන් එතුමා කතා කරපු අවස්ථාවෙත් මේ සභාවේ ගෝඨාභය මහතා ඒ ජනාධිපති ධූරයේ ඉන්නීමට විරුද්ධව කතා කරපු කෙනෙක්. එහෙනම් මෙතුමාට පහර දීම, එතුමාගේ වාහනය ගිනි තැබීම, එතුමාටත් ගිනි තැබීමට උත්සාහ කිරීම, නම් මේක කොහොමද අපි තේරුම් කරන්නේ? අපි ටිකක් ප්‍රහේලිකාවකින් ඉන්න බවයි මගේ නම් අදහස්. කොම නමුත් එකක් ඉතා පැහැදිලි, සදාචාරය නැති වී යනවා, ඊළඟට නීතිය නැති වී යනවා, ඊළඟට ශිෂ්ටාචාරය නැති වී යනවා. අන්නේ සිද්ධි දාමේ තමයි අපි මේ ඉන්නේ. එහෙමයි මට හිතෙන්නේ. දැන් මේ පහර දෙන අයගේ මගහරස් කරපු අයගේ ඒ වගේම ගිනි තියපු අයගේ පැහැදිලි අදහසක් තේරුමක් නොතිබුණු බවයි මේ අනුව පේන්නේ. හැබැයි එක දෙයක් ඉතා පොදුවේ ඒ අතර තිබුණා. ඒ තමයි ඔක්කොම මේ මන්ත්‍රීවරුන්ට පහර දිය යුතුයි. ඒ අය මොන මොන පක්ෂවලට අයිති වුණත් එයාගේ දේපල විනාශ කළ යුතුයි. මෙන්න මේ පොදු තේරුමෙන් ඔවුන් ක්‍රියාත්මක වුණා. දැන් මේක එන්නේ මේ විදියට නේද? අවුරුදු 73ක් මේ රටේ මොනවත් උනේ නැහැ ජනතාවට. සිද්ධ වුණේ පාලකයෝ සියලු සැප සම්පත් භුක්ති විඳිමින් මේ රටේ ඒ අයගේ වස්තු සම්පත් වැඩි කර ගැනීම පමණයි. මෙන්න මේ මතය අවාසනාවන්ත ලෙස ජනතා විමුක්ති පෙරමුණිනුත් හැමතිස්සේම තමන්ගේ රැස්වීම්වල කියන්න පටන් අරගෙන තිබුණා. ඒකට ලොකු විශාල පරාසයක් තියෙනවා මේ රටේ ඉතිහාසයේ. සත්‍යතාවයෙන් තොරව විශ්වාස කරන මේ විශාල පරාසයක් තුළ ඉතිහාසයේ සිට වෙච්ච ඒ වෙනස්කම් පරිවර්තනයන්, ඒ නිසා ඇතිවෙච්ච මේ රටේ ජන ජීවිතයේ වෙනස්කම්, මේවා ඔක්කොම පැත්තකින් තියලා ඉතිහාසය තේරුම් ගන්නත් බෑ, රටක් ඉදිරියට අනාගතයට ගෙනියන්නත් බෑ. මේකයි ඇත්ත. දැන් මේ සිද්ධි මාලාවෙන් පෙනෙන්නෙත් ඒකයි. එක්තරා විශාල ඉතිහාසයක් මකා දමලා තියෙන. ඒ මකා දමා තිබීමෙන්, ඒ මකා දැමූ ඉතිහාසය විශ්වාස කිරීම නිසා අද ඇත්තටම මෙවැනි විශාල ප්‍රචණ්ඩත්වයක් මතුවී තිබෙනවා. ඒවා මෙහෙවුවද නැද්ද කියන එක මෙතෙන්දී නොවැදගත්. ඇත්තම කතාව තමයි මේ පසුතලය තුල තමයි මේ ප්‍රචණ්ඩත්වය හා මේ ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක තෝරාගනු ලබන්නේ. දැන් මේ අපේ පොන්නම්බල මහත්මයා කතාවේදී කිව්වා රාජ්‍ය ජනතාවගේ සතුරා වෙලයි. රාජ්‍ය දැන් ජනතාවගේ සතුරා වෙලයි. ජනතාව සලකන්නේ රාජ්‍ය තමන්ගේ සතුරා හැටියට. එහෙම සලකන්න පටන් ගත්තට පස්සේ මේක වෙන එක නවත්තන්න බැරිය. දැන් මේ පොන්නම්බල මහත්මගේ කතාවේ එක බීජයක් තියෙනවා, වටිනාකමක් තිබෙන. නමුත් මුළු කතාවේ සත්‍යයක් ඇත්තේම නැහැ. අද ඇත්තටම බලනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් යාපනයේ මන්ත්‍රීවරු ඡන්දෙන් පත් වෙලා ඇවිල්ලා තියෙන. ඒ නිසා අපි මේ කතාව දිහා බලන්න ඕන පරතරයක් ඇති වෙන්නට පුළුවන් රාජ්‍යක ප්‍රතිපත්තිවල වරදි. ඒ පරතරය ඒ වගේම නිවියන්නත් පුළුවන්. ඒ නිසා මේවා ස්ථිතිකව පවතින දේවල් නෙවෙයි. ඊළඟට මේ 9 වෙනිදා උද්ඝෝෂකයන්ට පහර දීමට අරලියගහ මැදුරට රැස් වූ පිරිසකින් කොටසක් එහි දිව යාමත්, එය වළක්වන්නට නොහැකි වීමත් හෝ නොවැළැක්වීමත් ඛේදජනකයි. එය නින්දා සාගත දෙයක් ලෙස අපි හෙලා දැකිය යුතුයි කියලා අපේ පක්ෂය ප්‍රකාශයක් නිකුත් කළා.
ගෞරවන්තුමා
අපේ පක්ෂය කිව්වහම
විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
හොඳයි. අපේ පක්ෂය කිව්වහම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අපේ පක්ෂ 10 එක පක්ෂයක් අපේ පක්ෂ 10 එක වාමාංශික එකතුවක් හැටියට පාර්ලිමේන්තුවේ අපි දැන් වැඩ කරගෙන යනවා. දැන් මේ ගාලු මෝදර උද්ඝෝෂණය මහින්ද එපා ගෝඨා එපා දැන් මහින්ද අස්වැලා ගියා. දැන් ඊළඟට වික්‍රමසිංහ අගමැති වුණා. දැන් කියනවා වික්‍රමසිංහ ගෝඨා එපා. දැන් ඊළඟට මොකද කරන්න ඕන? අපි ව්‍යවස්ථාරාමුවෙන් පිටට අද බලය පවරනවාද නැත්නම් මේ ව්‍යවස්ථාරාමුව ඇතුළට අද පිට ඉන්න අය ඇතුළත් කරගන්නවා? මෙන්න මේ ප්‍රශ්නේ ඉදිරියේ තමයි අපි ඉන්නේ. දැන් අපි එතනින් යන්නේ කොතෙන්ටද? දැන් ගෝඨාභය මහතාත් අස්වීගිය පසු ඊළඟට මොකද්ද? දැන් ගෝඨාභය මහතා අස්වෙන තුරු මේක නවතින්නේ නැත. ගෝඨාභය මහතා අස්වුණාට පස්සේ මේක නවතිනවයි කියලා කවුරුවත් හිතනවද? නෑ. මේ උද්ඝෝෂණය මේ අරගලය නවතින්නේ නෑ. ගෝඨා හා මහින්ද අස්වී යාම ඒගොල්ලන්ගේ පළවෙනි සටන් පාඨය. ඊළඟට එයාට තියෙනවා නිර්පාක්ෂික අන්තර්වාර පාලනය. මන් දන්නේ කවුරුත් දැක්කද කියලා ඒගොල්ලන්ගේ අර කරුණු අටක් උඩ තියෙන ඒගොල්ලන්ගේ තියෙනවා මැනිෆෙස්ටෝ එකක්. ඒකේ තියෙනවා නිර්පාක්ෂික අන්තර්වාර පාලනය. දැයි කොහමද ආදන්? කවුද නිර්පාක්ෂිකයෝ? කොතැනකවත් ඉන්නවද? මම දන්නේ ඇටියෙත් නැහැ.
කාලය අවසානයි.
ඉවර කරන්නේ. ගාලු මුවදොරේ ඉන්නේ එක එක පක්ෂවලට සම්බන්ධ අය. පෙරරුගාමීද, ජනතා විමුක්ති පෙරමුණද ආදි වශයෙන් අපට හොයාගෙන යන්න පුළුවන්. මම ඉවර කරන්න යන්නේ සභාපතිතුමනි. අපට කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්නට බෑ. මේ අරගලයේදී ඉන්න මට බොහොම දුකයි. මගේ හිතවත් මිත්‍ර රිචඩ් පතිරණ මැතිතුමාගේ නිවස ගිනිබත් වුණ එක ගැන, අපේ දිනේෂ් කුණවදන මැතිතුමාගේ ඒ මහගෙදර ගිනිබත් කරන්නට ඒ උත්සාහය දැරීම ගැන, මේ දෙකම කියමින් මා විශ්වාස කරනවා මේ ගාලු මෝදර යන අරගලය එක්කෝ අපි ගේන්න ඕන මේ ව්‍යවස්ථා රාමුවක් ඇතුළට. එක්කෝ මේ ව්‍යවස්ථා රාමුව ඒ අරගලේ කරගෙන යන අයට බාර දෙන්න ඕන. එහෙම නැත්නම් මේ ව්‍යවස්ථා රාමුව අත්හැරලා අපිත් වීදිවලට බහින්න ඕන. මෙන්න මේකයි අපි ඉදිරියේ ඉතුරු වීති වෙන තෝරා ගැනීම. නමුත් අපි ප්‍රශස්තම තෝරා ගැනීම කරා යමු කියා මා ඉල්ලා සිටිනවා. අපි කවුරුත් කම්පා වෙනවා අපේ සහෝදර මන්ත්‍රීවරුන්ට වෙච්ච සිද්ධ වෙච්ච දේවල් ගැන, අනිකුත් අපේ පළාත් පාලන ආයතනවල උදවියට. නමුත් අපි එක්කම තේරුම් ගන්න ඕන මෙවඳු වෛරයක් මේ විදියට පැසව පැසව මතුවෙන්නට හේතු කරුණුත් තිබෙන. අපේ රජය ගැන ඇති වෙච්ච කලකිරීම අපේ ආණ්ඩුව ඇතුළෙම සිද්ධ වෙන්න පටන් ගත්තා. මාර්තු 2 තිබුණු රැස්වීමෙන් පිපිරී ගියේ අපේ ආණ්ඩුවයි පළමුවෙන්. ඒත් ප්‍රධාන කරුණු ගණනාවක් මුල් කරගෙන. ඒ නිසා අපි ඒ තරම්
කාලය අවසන්
අමාරු වෙන්න ඕනේ තේරුම් ගන්න. ඊට වඩා ඈත ඉන්න උදවිය හා මේ අපේ රජය අතර තිබුණු පරතරය සමස්ත වශයෙන් ගත්තාම එක්තරා විකෘතියකට ගිය බා. එසේ කියමින් මානියන්නේ
බොහොම ස්තුතියි ගරු රෝහිත අපේ ගුණවදන මැතිතුමා. ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු හුලසනාරූඪ මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ රජය, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජය එදා රටේ ජනතාවගේ ප්‍රකෝපකාරී පළවෙනි සිදුවීම ඔබතුමාට මතකයි මෙරියානේ පැඟිරිවත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෙදරින් ආරම්භ වුණේ. එදා ආරම්භ වෙච්ච එක අපි දන්නවා සාමාන්‍යයෙන් ගරු මන්ත්‍රීතුමනි ඕනෑම අවස්ථාවක මේ රටේ රජයක් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම් ඒ ජනතාවට අයිතියක් තියෙනවා ඔවුන්ට එවෙනුවෙන් විකල්ප ඔවුන්ගේ තියෙන දේවල් ඉදිරිපත් කරන්න ඔවුන්ට උද්ඝෝෂණ කරන්න පුළුවන් ඔවුන්ට පෙළපාලි යන්න පුළුවන් ඒක මේ රටේ බොහොම පැහැදිලිව තියෙන දෙයක් ඔවුන්ගේ අයිතියක් ජනතාව. හැබැයි එදා අපි දැක්කා මොකද්ද සිදු වුණේ කියන එක. විශේෂයෙන්ම පොලිස් රථවාහනවලට අනිකුත් දේවල් වලට අලාභහානි කරලා රාජ්‍ය දේපළ විනාශ කරලා ඒ වගේම ජනාධිපතිතුමාගේ ගෙවල් ළඟ තියෙන තාප්ප කඩලා ඒ ගෙදරට ගහලා තව පොඩි වෙලාවක් ගියා නම් අතිගරු ජනාධිපතිතුමාගේ ජීවිතේ පවා අයිමි වෙන්න තිබුණා. එතනින් තමයි මේ ආරම්භය ආවේ ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා දන්නවා. එතනින් පසුව නොයෙක් විදිහේ සිදුවීම් සිද්ධ වුණා. එතන නියෝජනය කරන මගේ මිත්‍ර ඩලස් සලහප්පෙරුම ඇමතිතුමා ඇතුළු අපි කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්සුණා. ඒ වගේ තීන්දුව తీරන අරගෙන පහුගිය නම වෙනිදා ඒ ඇතිවෙච්ච සිදුවීමත් එක්ක ඊට ඉස්සෙල්ලත් ඔබතුමා දන්නවා අපේ මේ ඉන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන හුඟක් අයගේ නිවාසවලට ගෙවල් වලට ඇවිල්ලා වට කරලා ඔෆිස් කඩලා කාර්යාල කඩලා නොයෙක් දේවල් කළා. නමුත් ඊට අමතරව මේ පහුගිය නම වෙනිදාන් පස්සේ මුළු රටම අපි නොහිතපු ඛේදවාචකයකට උරුමකම් කිව්වා. ගරු මන්ත්‍රීතුමනි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන මා දේශපාලනේ තනතුරක් ලබන්නේ 1997 අප්‍රේල් මාසේ බේරුවල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට. මම එදා ඒ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා වෙන්නේ බහුවාර්ගික කොට්ටාසයක් ඉන්න මුස්ලිම් ජනතාව සිංහල ජනතාව ඉන්න බේරුවල වගේ මැතිවරණ කොට්ටාසයක පළවෙනි සිංහල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා මම. එදා ඒ ආරම්භ කරපු දේශපාලන ගමනේ අපි පළමුවෙන්ම අපේ ඒ ජනතාවගේ සිංහල සහ මුස්ලිම් ජනතාවගේ සහෝදරත්වය ගැන අපි හැමගෙලෙම කල්පනා කළා. එයින් පස්සේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 1999 පළාත් සභා මැතිවරණ ඉදිරිපත් වුණා. ඒ පළාත් සභා මැතිවරණ ඉදිරිපත් වෙලා එදා මම කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන වස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වුණා. ඒ මන්ත්‍රීකමත් මට කරන්න හම්බුනේ අවුරුද්දයි මාස 8ක් වගේ පොඩි කෙටි කාලයක්. ඊට පස්සේ මට පුළුවන් වුණා 2000 වර්ෂයේදී මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එන්න ගරු මන්ත්‍රීතුමෝ. ඒ 2006 ඉඳන් මේ අද දක්වා වෙනකන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිනෝ ආණ්ඩුවක් ජයග්‍රහණය කළත් විපක්ෂයට ගියත් විපක්ෂයේ ගියත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කළුතර ජනතාව මාව තෝරාපත් කළේ ඇව්වා. මම මේක කිව්වේ ඇයි ගරු මන්ත්‍රීතුමනි? මේ ජයග්‍රහණ වලදී ජනාධිපතිවරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව දෙවරක්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එකවරක්, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය දෙවරක් ජනාධිපති කරලා පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කළා. අපේ දිස්ත්‍රික්කයක එක පොලිසියක අපි අපිට විරුද්ධව වැඩ කරපු කිසි කෙනෙකුගේ ගෙදරකට හානියක්, ප්‍රතිඥා පත්‍රයක් පත්තු කළා, කෙනෙකුට ජීවිත හානියක් කළා, කිසිම කෙනෙකුට හානියක් කළා නැහැ. අපි කරේ මොකද්ද? පාරට බැහැලා කිරිබත් ටිකක් හදලා එන්න කිරිබත් කන්න කියලා කතා කළා. ඒ ආයත් එක සුවදව පක්ෂයක් විපක්ෂයක් නැතුව ගමේ මිනිසුත් එක්ක හිටියා. ඒකයි දේශපාලන ධාරාව බවට පරිවර්තනය වෙන්න ඕන. නමුත් ගරු මන්ත්‍රීතුමනි අද දේශපාලනේ කොතනද ගිහිල්ලා නැවතිලා තියෙන්නේ? ඉතම අවාසනාවන්ත තැනක නැවතිලා තියෙන්නේ. මෙතන ඉන්න 225න්ම හෘද සාක්ෂියට කතා කරලා ඇහුවොත්, තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා ඇහුවොත් උගක් අය මං හිතන 225න් 180ක් 90ක් කියයි. දේශපාලනේ කරන්න පුළුවන් තත්වයක් අද තියෙනවා. දේශපාලනේ කරන්න පුළුවන් තත්වයක් තමන්ගේ ගෙදර පරිසරයෙන් හැදෙනවා. දේශපාලනේ කරන්න තත්වයක් අපිත් එක්ක හිටපු දේශපාලනේට අපිට සහයෝගය දීපු මිනිස්සුන්ගෙන් ලැබෙනවද? මේ තරම් බිඳුවට වැටිච්ච දේශපාලනයක් මරණ බියෙන් කාගේ හරි මිනිමරුවෙක්ගේ අතට අහුවෙන්නේ. මම මේ වෙලාවේ අපේ අතුකෝරල මන්ත්‍රීතුමාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අපේ ශෝකය ප්‍රකාශ කරනවා. මේ පාර්ලිමේන්තුවේ හිටපු අහිංසකම අහිංසකව මන්ත්‍රීවරයා කෙනක ඔබ හොඳට දන්න යුතුමත් එක්ක ආශ්‍රය කරපු මන්ත්‍රීවරයෙක් හැටියෙ. ගරු මන්ත්‍රීතුමනි, අපි ගම්වල ඉපදිච්ච මිනිස්සු, මගේ අම්මා පයාගල ගෙදර අපේ පරම්පරාගත ගෙවල්වලින් තියෙන ඒ නිවසේ මගේ අම්මයි දා හිටියේ. මගේ අම්මගේ ජීවිතය අවුරුදු 86යි. මගේ අම්මගේ ජීවිතය බේරුණේ 99.9. ඒ සහාසිකයෝ ඇවිල්ලා, ඒ ප්‍රහාරක ඇවිල්ලා මුළු ගේම කඩලා සියල්ලම කඩලා තියෙද්දි අම්මා ඉන්න කාමරේ එකම එක ගෙදර ඉන්න මනුස්සයා වැට කරගෙන, තද කරගෙන, අල්මාර හේතු කරගෙන තමයි එදා ජීවිතේ බේරගත්තේ. අම්ම කෙනෙක්ගේ ජීවිතේ නැති වුණා නම් මොකටද මේ දේශපාලනය කරන්න කියලා අපිට හිතෙනවා? මොකටද අපි මේ වට මෙයා වෙන්නේ? අපේ කාර්යාල ගිනි තියලා, ගෙවල් දොරවල් කඩලා, ඒව ඇතිච්ච දේවල් මංකොල්ල කාලා. මම එදා පාසල් ශිෂ්‍යයෙක් ගරු මන්ත්‍රී දුන්නේ 83. එදා අපට මතකයි අර ජූලි කලබලේ වෙච්ච වෙලාවේ, අර 13 දෙනෙක් මැරිලා ගෙන ආපු අවස්ථාවේ. අන්න එදත් ඕක දැක්කා අපි S2 පාසල් ශිෂ්‍යෝ හැටියට. මොකද්ද මේ අරගලේ? මේ අරගලේ තීනවද ගිහිල්ලා ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර තියෙන සියලුම දේවල් උස්සගෙන යන්න, ඒවා ටික මංකොල්ල කන්න, මේකද අරගලේ කියන එක අද තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. සා මම අද ඔබතුමාට කළුතර දිස්ත්‍රික්කේ මා නියෝජනය කරන දිස්ත්‍රික්කේ, ඒ දිස්ත්‍රික්කේ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා ඇතුළු ප්‍රාදේශසභාවල සභාපතිතුමන්ලා, ප්‍රාදේශසභාවල මන්ත්‍රීතුමන්ලා සහ අපිත් එක්ක දේශපාලන වශයෙන් හිතවත් ව්‍යාපාරිකයෝ, මෙන්න මේ සියලු දෙනාට සිද්ධ වෙලා තියෙන අලාභානි මම වෙලාව ඔබතුමාට ආරක්ෂා කරගන්න ඕන නිසා මේ සියලුම දේ මේකේ තියෙනවා. හැම කෙනෙක්ගේම විශාල දරස්කන්ධයක්. මේ ව්‍යාපාරිකයේ කිටි අගලවත්ත ප්‍රදේශයේ සුසන්ත කියලා, සුසන්ත එන්ටර්ප්‍රයිස් බොහොම අහිංසක, ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කේ උපදිච්ච මිනිස්සෙක්, පුංචි තැනකින් කුරුඳු ටිකක් එක්කහු කරගෙන ඒකෙන් ව්‍යාපාරිකෙක් වෙලා අද ලොකු ව්‍යාපාරිකෙක් වුණා. පදිංචිය ව්‍යාපාරතේ වුණේ බදුරලිය අපේ දිස්ත්‍රික්කේ. මොකද මේ දේශපාලන වෛරය? මුළු ගෙදරම ගිනි තියලා, වාහන සේල් එක ගිනි තියලා, කුරුඳු ටික හොරකම් කරගෙන ගිහිල්ලා, මේකද දේශපාලන දර්ශනේ? මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා තිනවා. මේ සභාපතිවරු, මන්ත්‍රීවරු අද අසරණ වෙලා තිනවා. සමහර අයට තමන්ගේ ගෙදර ගිනි තිව්වට පස්සේ ඔහුට ඇඳගෙන ඉන්න ඇඳුමක් නැහැ. ඔහුට අඳින්න ඇඳුමක් නැහැ, ඇඳිවත විතරයි. මේකද අද මේ රටේ දේශපාලනේ බවට පත් වෙලා තියෙන්නේ කියන එක පැහැදිලිවම මම අහනවා. එනිසා ගරු මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම මේක තුල තියෙන කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ආසනය, ඒ වගේම පානදුරු ආසනය, හොරණ ආසනය, අගලවත්ත ආසනය, බුලස්සිංහල ආසනය, බණ්ඩාරගම ආසනය, බේරුවල ආසනය සහ මතුගම ආසනය, දොඩංගොඩ ඇතුළුව මේ සියලුම කළුතර දිස්ත්‍රික්කයේ ආසන අට තුලම මේ ප්‍රචණ්ඩත්වයට මූණ දීපු අපේ ඒ හැම කෙනෙකුටගේම දේවල් හන්සාත් ගත කරනවා. අනාගතයට අවශ්‍ය වෙයි. මේවට නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා ගරු මන්ත්‍රීතුමනි.
තව විනාඩියක්
මට විනාඩියක් දෙන්න. ගරු මන්ත්‍රීතුමනි, මොකද්ද අපේ දේශපාලන දර්ශනය? අපේ දේශපාලන දර්ශනය අපේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ ඒක එදත් කිව්වා, මේ අදත් කියනවා. එතුමාට දැන් අගමැතිකමක් නැහැ. හෙටත් කියනවා මගේ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ. දේශපාලන වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් මහින්ද රාජපක්ෂ පරදිනකොට දිනන පැත්තට යන්න අපිට කිසිම දවසක පුළුවන්කමක් නැහැ මන්ත්‍රීතුමනි. අපිට බෑ ඒක කරන්න. මොකද අපේ දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. අපි ඒ ප්‍රතිපත්තියත් එක්ක විතරයි හිටගත්තේ. අපි කවදාකවත් ප්‍රචණ්ඩත්වය එක්ක හිටගන්නේ නැහැ. අපි කවදාවත් භීෂණයත් එක්ක හිටගන්නේ නැහැ. ඉතිහාසයේ එක පොලිස් පොතක මේ දේශපාලන ඉතිහාසය තුළ අපේ නමක් ලියවලා තියෙනවා නම් පුළුවන් නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා ගරු මන්ත්‍රීතුමනි. එක පොලිස් පොතක ලියවලා තියෙනවා නම් අහවල් දවසේ අහවල් මැතිවරණ වෙනකොට මේ අහවල් වැරදි වැඩේ කරා කියලා නෑ. අපි හිටගත් එක දෙයක් වෙනුවෙන් ජය පරාජය පුරුදුයි අපිට. හොඳට අපිට 2015 හොඳට පුරුදුයි. 2015 අපි මොකද්ද කරේ? මහින්ද මහත්තයා ගියා මැදමුලට ගියා. මැදමුලට ගිහිල්ලා මහින්ද මහත්තයාට කිව්වා නැවත එන්න, අපිත් එක්ක දේශපාලනය ආරම්භ කරන්න, අපිට දේශපාලන කඳුට නායකත්වය දෙන්න කියලා. එතුමාට අපි හඬ ගාලා කිව්වා. ඒ හඬ අපිට, එතුමා කිව්වා මම පිළිගන්නම් කියලා. ඒ ආපු එකේ ප්‍රතිඵලයක් තමයි තුනෙන් දෙකක ආණ්ඩුවක් හදන්න හම්බුනේ. 60ම ලක්ෂය ජනතාව ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ. මේ රටේ පළාත් පාලන ආයතනයේ 85% දිනුවේ අය නායකත්වය තුල. හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතු අගමැතිතුමා එදා ඒ තනතුරෙන් ඉවත් වෙනවා කිව්වම අපි කිව්වා අපි ඔබතුමා ගන්න ඕන තීන්දුවකට අපි හිස නමනවා. අපි ඔබතුමා ගන්න තීන්දුවකට හිස නමනවා. අපි ඔබතුමාත් එක්ක විපක්ෂයෙන් ගිහිල්ලා වාඩි ගන්න. අපි ඔබතුමාත් එක්ක විපක්ෂයෙන් වාඩිගෙන නැවතර 2015 නැගිට්ටා වගේ නැගිටිමු. ඒක තමයි අපේ පරමාර්ථය උනේ. ඒක තමයි අපිට අවශ්‍ය උනේ. ඒක තමයි අපි දේශපාලන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ දේශපාලන කුණාටුව මේක දේශපාලන කුණාටුව මේ දේශපාලන වශයෙන් ඉදිරි අනාගතයේ දේශපාලන එන්න ඉන්න හැම කෙනෙකුටම මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් කියලා දෙන එකම දේ තමයි ගරු මන්ත්‍රීතුමනේ ඒ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. අපි හැමෝම දේශපාලන ප්‍රතිපත්තියක් මත කරන්නේ. හැබැයි යම් කොටසක් මෙතන දේශපාලන වශයෙන් මහජන ඡන්දයෙන් ඔවුන්ට මේ රටේ ජනවරම ලබන්න බැරි නම් ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ට හොඳ අරගලයෙන් එම නැත්නම් ආයුධයෙන් භීෂණයෙන් ඔවුන් මේ රටේ ජනවරම අල්ලන්. ඒක විවස්ථා විරෝධී නේද?
ඒක
ප්‍රජාතන්ත්‍ර විරෝධී නේද කියන එක මම ඔබතුමාගෙන් අහනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි තාමත් ඇයි අපිත් එක්ක හිටපු කළුතර දිස්ත්‍රික් මගේ ජනතාවත් ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතාවත් එක්ක අපි ඉන්නවා ඔවුන්ගේ කඳුළු වලට අපි පිහිටක් වෙනවා. ඔවුන්ගේ හැම දෙයකටම අපි පිහිටක් වෙනවා. ඔවුන්ට අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් අපි උත්සාහ කරන්නේ නැවත වතාවක් අනේ පුළුවන්ද මේ මිනිස්සුන්ට මේ නැති වෙච්ච දේවල් අපි අරගෙන දෙන්න. ඒ වෙනුවනොත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල ජීවිත දෙන්න බෑ. අහිංසක මිනිස්සු අමාරුවෙන් හදාගත්තු දේවල් ටික නැවත ලබා දෙන්නත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් ඔබතුමාට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොමත් සුදුසුන්ත වෙනවා මේ අවස්ථාවේ.
බොහොම ස්තුතියි ගරු නාලගොඩ හේවමැතිතුමා. ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපි පාසල් ශිෂ්‍ය විදියට දේශපාලනය සම්බන්ධ භීෂණ මේ රටේ දැකලා තියෙන 1971 කරන්න කාලෙ. අපි තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදියට මේ භීෂණ නැවත දැකලා තියෙනවා 88-89 කාලෙ. පසුගිය දශකයකට වැඩි කාලයක් අපි හිතුවා මේ සමාජය ශිෂ්ට වෙලා මේක වෙනස් වෙලා කියලා. ඒත් පසුගිය මැයි 9 වෙනිදා අපි ආයෙත් පාර දැක්වා මනුෂ්‍යත්වයට නිගා කරන මේ ම්ලේච්ඡ භීෂණ රට පුරා පැතිර යනවා. අපිට පුදුම වෙන සිද්ධ වුණා එදා අපේ කලාකාරයෝ වෘත්තිකයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඇවිල්ලා ප්‍රසිද්ධියේ ලේ ඉල්ලනකොට අපි තවදුරටත් ජීවත් වෙන ශිෂ්ට සමාජයකට කියන ප්‍රශ්නේ මගේ හිතේ මතු වුණා. ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි, මමත් එදා භීෂණ වින්දිතේ නමෙන්ද රැ මගේ ගියත් ගිනිපත් කරන ලැබුවා. ඒ ඇයි කියන බරපතල ප්‍රශ්නයක් මට තිබෙනවා. මොකද මම මේ දේශපාලනයට ඇවිල්ලා තාම මාස 18යි. කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් හිටියේ මාසයකටත් අඩු කාලයක්. ඒ සිටපු කාලය පුරාම මම මේ රටේ ජනතාව මේ වෙලාවේ පත්වල ඉන්න පීඩනය අසහනය ගැන කතා කරපු කෙනෙක්. මේ ප්‍රශ්නේ විසඳන්නට සර්වකාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඕනේ කියලා හඬනගපු කෙනෙක්. මම දේශපාලනයට ඇවිල්ලා හම්බ කරපු දෙයක් නැහැ. දේශපාලනයෙන් මම ලබාගත් දෙයක් නැහැ. මම කිසිම වෙලාවක පවුලේ කෙනෙක් අඩුගානේ පුද්ගලික කාර්ය මණ්ඩලයටවත් පත් කරගත් කෙනෙක් නෙවෙයි. මම අඩුගානේ ආරක්ෂකයෙක් පාවිච්චි කරේ නැහැ. මගේ පිටිපස්සේ බෑකප් වෙහිකල්ස් ගියේ නැහැ. මුලාසොනාරු මන්ත්‍රීතුමනි, එහෙමනම් මොකකට අහන්න සිද්ධ වෙනවා? මොකද්ද මම කරපු වරද කියලා. මම පරම්පරාගත ධනයක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. මම සෝත්සාහයෙන් නැගිටපු කෙනෙක්. මගේ තාත්තා නැති වුණේ මට වයස අවුරුද්දක් වෙන්නත් කලින්. ඊට පස්සේ මගේ අම්මා මට කිව්වා පුතා ඉගෙනගෙන තනියම නැගිටින්න කියලා. ඊට පස්සේ මම අධ්‍යාපනය ලැබලා ශේෂ්ඨ පහක ඉංජිනේරු විද්‍යාව, අලවිකරණය, කලමනාකරණය, ගණක අධිකරණය, ආර්ථික විද්‍යාව කියන ශේෂ්ඨ පහෙම වෘත්තීය සහ අධ්‍යාපන සුසුකම් ලැබුවා. ලංකාව විතරක් නෙවෙයි පිටරටවලත් ආයතන පාලනය කරා. ඒ අනුව හම්බ කරපු ධනයක් තමයි මට තිබුණේ. ඒ සියල්ල අපිට නැති කරගන්න සිද්ධ වෙනවා නම් දේශපාලනයෙන් අපිට අහන්න වෙන ප්‍රශ්නයක් මොකටද අපි දේශපාලනයට එන්නේ කියලා. මේ විදිහට නම් සලකන්නේ විද්වතුන්ට දේශපාලනයට එන අනාගතයේ දේශපාලනයට කවුද එන්නේ කියන ප්‍රශ්නය අපිට අහන්න සිද්ධ වෙනවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මම බෞද්ධයෙක්. මම අටලෝ දහම විශ්වාස කරනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ වෛරෙන් වෛරේ නොසන්සිදේ කියන බුදු වදන විශ්වාස කරන නිසා අපිට හානි කරපු කිසිම කෙනෙකුට වෛර කරන්නේ නැහැ. අපි යාගෙන් පිළිගන්නේ නැහැ. හැබැයි පසුගිය කාලේ මේ தත්ත්වය ඇතිවන්නට මේ රට පුරා වෛරය ව්‍යාප්ත කරපු අය ගැන අපි කතා කරේ නැත්තම් මම හිතන්නේ මේ රටේ ජනතාවට කරන හානියක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ ගැන අපිට පොදුවේ අරගෙන කතා කරන්න සිද්ධ වෙනවා. සමහර උත්සාහ කරනවා
ගරු බුලාසුනාරුනි මන්ත්‍රීතුමනි, මේ සිද්ධි මාලාව එදා නමවෙන්ද සැන්දෑවේ දියත් වෙච්ච භීෂණය එදා උදේ ගාලු මුවදොර සිද්ධ වෙච්ච සිදුවීමට ලඟු කරන්නට අපි මොනම හේතුවක් නිසාවත් එදා උදේ ගාලු මුවදොර සිද්ධ වෙච්ච සිද්ධිය අනුමත කරන්නේ නැහැ. ඒක මම හෙලා දකිනවා. ප්‍රසිද්ධිය හෙලා දකිනවා. නමුත් මම කිසිසේත් පිළිගන්නේ නැහැ ඒ සිද්ධියට සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. එතනින් පටන් අරගෙන හවස් වරුවේ සිද්ධ වෙච්ච භීෂණයට අපේ අමරවීර අතුකෝරල මැතිතුමා වගේ අහිංසක මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් මරා දමලා විශාල පිරිසකට තුවාල කරලා විශාල දේපලහණයක් කරලා ඒ කරපු භීෂණය කොහොමද සාධාරණීකරණය කරන්නේ? අර උදේවිච්ච සිද්ධියට. උදේවිච්ච සිද්ධියට සඳුවන් දෙන්න ඕනේ තමයි. ඒ වගේම මේ සියලු සිද්ධීන් සම්බන්ධ වෙච්ච අයට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්නට ඕනේ. ගරු මූලාසනවලට මන්ත්‍රීතුමනි, මේ සිද්ධිය පටන් ගත්තේ මැයි මාසේ 9 වෙනිදා නෙවෙයි. අපි දැක්ක අප්‍රේල් මාසේ 4 වෙනිදා. අපේ මන්ත්‍රීවරුගේ ගෙවල් වලට ගහනවා, ඇමතිවරුගේ ගෙවල් වලට ගහනවා. මොකද ඒකට හේතුපාදක වෙච්ච සිද්ධිය. ජනාධිපතිතුමා ගෙදරට කඩාපටින් හදනකොට මොකද ඒකට හේතුපාදක වෙච්ච සිද්ධිය? මේ කලින් වෙච්ච සූදානමක් තමයි හදිසියේ පුපුරලා එදා එළියට ආවේ. අපි දැක්කා එදා හවස මේ ගෙවල් ගිනි තියනකොට ගෙවල් වලට පහර දෙනකොට තාමත් සංවිධානාත්මක ස්වරූපයක්. මොකද ඒකේ තිබුණේ? හෙල්මට් දාගෙන එන කණ්ඩායම් විසින් මෙහෙවුන ලැබීම, Google සිටියම් වලින් පහර දෙන ඇගේ ස්ථාන හඳුන්වා දීම, මෙතෙන් දේකරාශි වෙන්න මේ වෙලාවට එන්න කියලා පැහැදිලි කිරීම, පෙට්‍රල් බෝම්බ, පෙට්‍රල් කෑන් අරගෙන සූදානම් වෙලා පැමිණීම, මේ සියල්ල සංවිධානාත්මකවයි සිද්ධ වුණේ. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේක හදිසිය සිද්ධ වෙච්ච දෙයක්, උදේ වෙච්ච සිද්ධියට වෙච්ච ප්‍රතිචාරයක්. There's absolutely no way that this is a spontaneous response to what happened in the morning. This is a very well organized activity, something that had been planned, way before. It got just activated because of this impetus that was given in the morning in the golf face. Garu mulasunaru mantri tumani api dakka ida ගෝල්ෆේ සිද්ධිය සිද්ධ වෙන වෙලාව
මම තමයි ඔබතුමාට විනාඩි 2ක්
කාලයක්. ගෝල්ෆේ සිද්ධිය සිද්ධ වෙච්ච වෙලාවේ ඒ සිද්ධියට සම්බන්ධය කියලා අද අපේ පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. එහෙමනම් අපිට අහන්න වෙන තවත් ප්‍රශ්නයක්. ඊට පස්සේ ඔවුන් කරපු වරද එදා ගෝල් එදා අර්ලිගහ මන්දිරයට පිරිස කැඳවපු එකනම නම් ඊට පස්සේ මුළු රට පුරාම ඉන්න තමුන්ගේ කාඩරවරු කැඳවපු අයට ඒ නීතියම ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය වලට සම්බන්ධ නායකයෙක් කයිවාරු ගහනවා YouTube නාලිකාවක ඇවිල්ලා. අපි තමයි වෘත්තීය සමිති ක්‍රියාකාරීකම කැඳවුවේ කොළඹට, මුළු දිස්ත්‍රික්කේ පුරාම ඇවිල්ලා දඩි බිඩි ගාලා ඇවිල්ලා මේකට ප්‍රතිචාර දක්වන්න කියලා. එහෙනම් ඒ අය නෙවෙයිද වග කියන්නට ඕනේ මේ සිද්ධ තුවාල වලට, අර මන්ත්‍රීතුමාගේ ඇතුළ අනික් පිරිසගේ මරණයට, මේ ගිරිතියපු ගෙවල් වලට? ඒ සියලු දේට එයත් වග කියන්නට ඕනේ. මම දැක්කා WhatsApp message එකක් සංසරණය වෙනවා. අර අන්තරේ කියන මේ අන්තරේ කියන අන්තර් විශ්වවිද්‍යාල බලවන්ලි මේ නායකයා කියන මෙන්න මේම කතාවක් මම කියවන්නට ඕනේ. අපේ අරගල ඉතාමත්ම තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා. මේ ආණ්ඩුව පැන්වීම ඉතාමත්ම පහසුයි. අපි කතා කරගත් විදිහටම ප්‍රචණ්ඩත්වයට ගෙනියන්න ඕනේ. අපේ නායකයෝ ඔයාලා දැනුවත් කරයි. එක තැනකට උඩරිම 10 දෙනෙක් ඇති. ධනපති 70ගේ ගෙවල් දොරවල් කුඩු කරන්න ඕනේ. රටම අමුසොනක් කරලා හරි මේ කරුම ජනාධිපති ආණ්ඩුව එලවන්න ඕනේ. මේක තමයි තිබෙච්ච මානසිකත්වේ. මේක තමයි සලස්ම. මේකට හේතුකාදක වුණේ එදා වෙච්ච සිද්ධිය නෙවෙයි. ඊට බොහොම කලින් අද උදේ කතා කරපු අනුර කුමාර සානායක මහත්තයා කිව්වා එයා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පිළිහිටිනවා කියලා. ව්‍යවස්ථාව වෙන්න පිළිහිටිනවා කියලා. අමූලික බොරු. මාර්තු මාසේ 23 වෙනිදා ප්‍රසිද්ධ වේදිකාව ගියා මෙන්න මේක කියනවා මුල්ලාසුනාරද බන්තිතුමනි. මට කියවන විනාඩිය දෙන්න. ਉਹ කියනවා සාමාන්‍ය ආණ්ඩු වෙනස් කරන්න ඡන්දේ ජනාධිපති ඡන්දයට තව අවුරුදු දෙකම ආර තියෙනවා. පාර්ලිමේන්තු ඡන්දයට තව අවුරුදු තුනක් විතර තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව අද ලෝකේ පුරා දේශපාලනය මතුවෙනවා. ව්‍යවස්ථා නීති රෙගුලාසි ඉක්මවා යන දේශපාලනය. මේ ව්‍යවස්ථා නීති රෙගුලාසි පුස්තකාලවල අධ්‍යයන හොඳයි මහා පොළොට වඩා. ඒ විදිහට තමයි පටන් ගත්තේ. ඒ විදිහට තමයි සැලසුම් කරේ. ඒ සැලසු තමයි ක්‍රියාත්මක වුණේ. මේ සිද්ධුනේ හදිසි සිදුවීමක් නෙවෙයි. හැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිටින්, ව්‍යවස්ථාවට පිටින් ආණ්ඩු බලය අල්ලන් උත්සාහ කරපු කට්ටිය 1971 එක කරා, 1988 මේක කරා, නැවතත් ඒක කරන්න සූදානම් වෙලා ඉතියි. ඒ සූදානම හිතපු දවසට කලින් ක්‍රියාත්මක කරන්න සිදුවීම පමණයි මූලාසනාරණ මන්ත්‍රීතුමනි සිද්ධුනේ. අන්න ඒ නිසා මේ රටේ සියලුම ජනතාවට, බුද්ධිමත් ජනතාවට වගකීමක් තියෙනවා. කියලා මැතිතුමා ඔබතුමාතුළු විපක්ෂයට වගකීමක් තිබෙනවා. මේක නිරාවරණය කරන්න, මේ නිර්වත් කරන්න, මේකට ඉඩ දෙන්න එපා. අපි කිසි කෙනෙකුට මේ රටේ දේශපාලනය කරන්න හම්බෙන්නේ නැහැ. මේ විදිහට මෙයාගේ කුමන්ත්‍රණය කරන්න දුන්නොත් දෙපාරක් මේ රට ගිනි තිබ්බා. තුන්වෙනි පාරට ගිනි තියන සූදානම් වෙලා ඉගින්න තමයි අපි දැක්කේ. ඒකට ඉඩ දෙන්න එපා. අපි ඉල්ලා සිටිනවා මේ රටේ නීතිඥයන්ට, මේ රටේ විද්වතුන්ට මෙයා පිටිපස්ස යන්න එපා. මෙයාගේ බලලතක් වෙන්න එපා. අර අරගල භූමියේ ඉන්න තරුණ පුතාලට, දුවලට අපි කියනවා ඔයාලා හිතන්නේ ඔයාලගේ අහිංසක අවිහිංසක අහිංසක අරගලයක් කියලා ඔය කරන්නේ ඔය අරගලේ පිටිපස්සේ තියෙන මේ බල්ලලත ඔය අරගලේ තමයි මේ ලේ වැගිරුවේ ඔය අරගලේ තමයි මේ භීෂණ ඇති කරේ ඔය අරගලේ අවසානයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරනවා අන්න ඒක තේරුම් අරගෙන ඔයාලගේ මොකක් හෝ බලාපොරොත්තු දේවල් ඉදිරියට ගෙනියන්න කියලා ඉල්ලා සිටින්න මගේ කතාව
සම්පූර්ණයි.